ධර්මානුශාසනාවේ විවහාර වර්ෂ 2011 දී යෙදෙන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මංගල්‍ය උත්සවයට අපි අද සිටම පිළිවෙතින් පෙළගැසෙමු. අද ධර්මානුශාසනා පැවැත්වීම සඳහා අපේ ගෞරවනීය ආරාධනා ලබන්නේ කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති තැන්පත් රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධූරන්දර විචිත්‍ර භානක පූජ්‍ය මාකොළ මංගල ස්වාමීන් වහන්සේයි. සදහැවතුනි, ධර්මශ්‍රවණයට ප්‍රථමයෙන් අපි පන්සිල් සමාදන් වන්නට සාදුකාරයක් දී නමස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
තတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
තတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සමන්ත චක් කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවෙන කාලෝ අයං භදන්තා ධම්ම සවෙන කාලෝ අයං භදන්තා ධම්ම සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අයෝනිසෝ භික්කවේ මනසිකරෝතු අනුපන්නාචේව ආසවා උපජ්ජංති උපන්නාච ආසවා පවද්ධංති යෝනිසෝචකෝ භික්කවේ මනසිකරෝතු අනුපන්නාචේව ආසවා න උපජ්ජංති උපන්නාච ආසවා පහියංති අත්ථි භික්කවේ ආසවා දස්සනා පහතබ්බා අත්ථි ආසවා සංවරා පහතබ්බා අත්ථි ආසවා පටිසේවනා පහතබ්බා අත්ථි ආසවා අධිවාසනා පහතබ්බා අත්ථි ආසවා පරිවජ්ජනා පහතබ්බා අත්ථි ආසවා විනෝදනා පහතබ්බාති. කාරුණික පින්වත්නි, මජ්ඣිම නිකාය අපේ බණ පොතේ මූල පරියාය වර්ගයට අයත් සබ්බාසව සූත්‍රය මම අද ධර්මදේශනාව සඳහා මාතෘකා කරගන්න යෙදුණා. මේ සබ්බාසව සූත්‍රයෙන් අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ උගන්වන්න බලාපොරොත්තු වුණේ, අපිට කියලා දෙන්න බලාපොරොත්තු වුණේ, පුජ්‍යලයාගේ සන්තානගතව පවත්නා වූ ආසවයන් ක්ලේශයන් නැති කරන ආකාරය පිළිබඳවයි. දැන් අපේ දේශනා පාළිය වගේම විසුද්ධි මාර්ගය කියන අපේ බණ පොතේ මේ කෙලෙස් නැති කරන ආකාරයන් තුනක් පිළිබඳව කතා කරලා තියෙනවා. අපිට පුළුවන්කම තියෙනවා තදංග වශයෙන් කෙලෙස් යටපත් කරන්න, එවාගේම වික්කම්බන වශයෙන් කෙලෙස් යටපත් කරන්න, වගේම සමුච්ඡේද වශයෙන් කෙලෙස් යටපත් කරන්න. තදංග වශයෙන් කෙලෙස් යටපත් කරනවාය යනුවෙන් හඳුන්වන්නේ ඒ ඒ අවස්ථාවන්හිදී පමණක් කෙලෙස් තාවකාලිකව යටපත් කරන එකටයි. දෙවෙනි කාරණාව තමයි වික්කම්බන ප්‍රහාණය. එයින් සඳහන් වෙන්නේ පංච නීවරණ ධර්මයන් යටපත් කිරීමෙන්, ඒ කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උච්ඡච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන පංච නීවරණ ධර්මයන් යටපත් කිරීමෙන් ධ්‍යාන උපදවා ගැනීමෙන් සීමිත කාලයකට පමණක් කෙලෙස් යටපත් කිරීම. ඊළඟට සමුච්ඡේද ප්‍රහාණය යනුවෙන් සඳහන් කරන්නේ දස සංයෝජනයන් නැත්තටම නැති කර දැමීමෙන්, චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සම්පූර්ණයෙන්ම කෙලෙස් යටපත් කරන ආකාරයයි. දැන් කෙලෙස් යටපත් කිරීමට මත්තෙන් අපි දැනගන්න ඕනි පුජ්‍යලයේ අනිවාර්යයෙන්ම තමන් ළඟ පවත්නා වූ කෙලෙස් සම්බන්ධයෙන්. දැන් අපි කෙලෙස් නැති කරන්න ඕනි කියන කතාව සිහිපත් කරනවා වගේම කෙලෙස් අපිගාව තියෙනවයි කියන බව නැද්ද කියන මේ ආකාරයන් අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනි. මජ්ඣිම නිකායේ අනංගන සූත්‍රයේම සඳහන් වෙනවා පුජ්‍යලයෝ හතර දෙනෙක් පිළිබඳව, ඒකච්චෝ පුද්ගලෝ සාංගනෝව සමානෝ අත්තිමේ අජ්ජත්තං අංගනන්ති යථාභූතං නප්පජානාති. මේ පළවෙනි පුජ්‍යලයා පිළිබඳව සඳහන් කරනවා එයාගාව කෙලෙස් තියෙනවා, එයා කෙලෙස් නැති කළ යුතුයි කියන බව තේරුම් ගන්නේ නැහැ. යථාභූතං නප්පජානාති, තමන්ගාව කෙලෙස් තියෙනවා, නමුත් ඒ නැති කළ යුතුයි කියන බව එයා තේරුම් ගන්නේ නැහැ. දෙවෙනි පුජ්‍යලයා තමයි ඒකච්චෝ පුද්ගලෝ සාංගනෝව සමානෝ අතිමේ අජ්ජත්තං අංගනන්ති යථාභූතං පජානාති. මෙයා දන්නවා මංගාව කෙලෙස් තියෙනවා කියලා. ඒ කෙලෙස් තියෙනවා කියලා දැනගන්නවා වගේම එයා දන්නවා ඒ කෙලෙස් නැති කළ යුතුයි කියන බව. ඊළඟ එක්කෙනා ඒකච්චෝ පුද්ගලෝ අනංගනෝව සමානෝ නත්ති මේ අජ්ජත්තං අංගනන්ති යථාභූතං නප්පජානාති. මෙයා ගාව කෙලෙස් නැහැයි කියලා මෙයා තේරුම් ගන්නේ නැහැ යථාභූත වශයෙන්. මෙයා ගාව කෙලෙස් නැහැ. නමුත් එයා තේරුම් ගන්නේ නැහැ එයා ගාව කෙලෙස් නැහැ කියන බව. හතරවෙනි එක්කෙනා තමයි ඒකච්චෝ පුද්ගලෝ අංගනෝව අනංගනෝව සමානෝ නත්ති මේ අජ්ජත්තං අංගනන්ති යථාභූතං පජානාති. මෙයා ගාව කෙලෙස් නැහැ. ඒ බව යථාභූතං නියමාකාරයෙන් එයා අවබෝධ කරගන්නවා එයා ගාව කෙලෙස් නැහැ කියන බව. ඒතර මෙතනදී විශේෂයෙන්ම පළවෙනි එක්කෙනා කෙලෙස් එයා ගාව තියෙනවා. ඒ වුණාට එයා අවබෝධ කරගන්නේ නැහැ යථාභූත වශයෙන් කෙලෙස් නැහැයි කියන බව. ඒ නිසා කෙලෙස් නැහැයි කියන බව අවබෝධ කරගන්නේ නැති නිසා මේ පුජ්‍යලයා කවදාක්වත් කෙලෙස් නැති කරන්න උත්සාහ කරන්නේ නැහැ. එයා දන්නවා කෙලෙස් එයා ගාව කෙලෙස් නැහැ කියලා. එයා හරියට අවබෝධ කරගන්නේ නැති නිසා කවදාක්වත් එයා කෙලෙස් නැති කරන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් දෙවෙනි එක්කෙනා අනිවාර්යයෙන්ම දන්නවා එයා ගාව කෙලෙස් තියෙනවා, ඒවා නැති කරන්න ඕනි කියන බව අවබෝධ කරගන්නවා. දැන් මෙතෙන්දි විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨ පුජ්‍යලයා වශයෙන් බුදුහාමුදුරුවෝ මේ අනංගන සූත්‍රය සාරිපුත්ත හාමුදුරුවන්ගේ දේශනය, සාරිපුත්ත හාමුදුරුවෝ මේ පුජ්‍යලයාව ශ්‍රේෂ්ඨ පුජ්‍යලයා වශයෙන් වර්ණනා කරලා තියෙනවා. ඒ මොකද හේතුව එයා ගාව කෙලෙස් තියෙනවාය කියලා යථාභූත වශයෙන් දැනගත්ත අවස්ථාවේදී එයා උත්සාහ කරනවා කෙලෙස් නැති කරන්න. ඒ නිසා තදංග වශයෙන් හෝ වේවා, සමුත් වික්කම්බන වශයෙන් හෝ වේවා, සමුච්ඡේද වශයෙන් හෝ වේවා, පුජ්‍යලයේ කෙලෙස් යටපත් කරන්න උත්සාහ කරනවා නම් ඒක තමයි එහි තියෙන වටිනාකම. මේ කෙලෙස් නැති කරන ආකාරය පිළිබඳව තමයි සබ්බාසව ආසව කියලා කියන්නේ කෙලෙස් වලට. දැන් මං ඉස්සල්ලා අංගන අනංගන සූත්‍රය කියලා කිව්වා. අංගන කියලා කියන්නේ සාමාන්‍යයෙන් මිදුලට. දැන් මෙහිදී කෙලෙස් අංගන කියලා සඳහන් කරන්නේ පාපී වූ අකුසල ධර්මයන්ට. අංගන කියලා සඳහන් කරන්නේ විස්තර කරන්නේ අටුවාවෙහි පාපී වූ අකුසල ධර්මයන්ට තමයි අංගන කියන වචනේ භාවිතා කරලා තියෙන්නේ. ආසව කියලා කියන්නේත් කෙලෙස්. දැන් සාමාන්‍යයෙන් අපි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී අපි අහනවා, බොහෝ විට අපි පාවිච්චියට ගන්නවා ආසව කියලා වර්ගයක්. ඒ දීර්ඝ කාලයක් භාජනවල දාලා පොළොව යටත් දාලා පල් කරලා ගන්නා වූ දේවල් තමයි ආසව කියලා සඳහන් කරන්නේ. දැන් මෙතෙන්දි ආසව කියලා කියන්නේ බණ පොතේ කෙලෙස් වලට. එතකොට දැන් සබ්බාසව සූත්‍රයේ සම්පූර්ණයෙන්ම උගන්වන්න උත්සාහ කරලා තියෙන්නේ අපිට කෙලෙස් නැති කරන ආකාරය පිළිබඳවයි. දැන් මේ කෙලෙස් නැති කරන ආකාර හතක් පිළිබඳව සබ්බාසව සූත්‍රයේ සඳහන් වෙනවා. දස්සනා පහතබ්බා, සංවරා පහතබ්බා, පටිසේවනා පහතබ්බා, අදිවාසනා පහතබ්බා, පරිවජ්ජනා පහතබ්බා, විනෝදනා පහතබ්බා ආදී වශයෙන් ඊළඟට භාවනා පහතබ්බා. දැන් දස්සනා පහතබ්බා කියන කාරණාව අනිවාර්යයෙන්ම අපි තේරුම් කරන්න නම් ඒ පිළිබඳව කිසියම් අවබෝධයක් පළමු වශයෙන්ම ඇති කරගන්න ඕනේ. දසන කියලා කියන්නේ කුමක්ද? දසන කියලා කියන්නේ දැකීමට. දැකීම හේවත් දර්ශනය තමයි දසන කියලා කියන්නේ. කිසියම් මතවාදයක දැඩිසේ එල්බගෙන සිටීම දෘෂ්ටි යනුවෙන් හඳුන්වනවා. දසන කියන්නේ පැහැදිලි හා නිවැරදි අවබෝධයටයි. ආධ්‍යාත්මික වශයෙන් කිසියම් සංවර්ධනයක් ඇතිකර ගැනීම සඳහා පළමු වශයෙන් කිසියම් දර්ශනයක් පුද්ගලයෙක් ගාව තියෙන්න ඕනේ. මනසට යොමු වෙන සියලුම දේවල් පිළිබඳව සිත මෙනෙහි කරන්න පටන් ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම සිත වික්ෂිප්ත භාවයට පත් වෙනවා. දැන් අපේ මනසට ඇතුල් වෙන මනසට වැටෙන සියලුම දේවල් ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියන් තුලින් ගන්නා වූ සියලුම අරමුණු පිළිබඳව අපි මෙනෙහි කරන්න පටන් ගත්තොත් ඒ පස්සේහි දුවන්න පටන් ගත්තොත් අනිවාර්යයෙන්ම අපි වික්ෂිප්ත භාවයට පත් වෙනවා. ඒ නිසා මෙනෙහි කළ යුතු දෑ මොනවද, මෙනෙහි නොකළ යුතු දෑ මොනවද කියලා පළමු වශයෙන්ම අපි අවබෝධ කරගන්න ඕනේ. ඒක තමයි දස්සනා පහතබ්බා අනුවෙන් මූලික වශයෙන් කිසියම් දර්ශනයක් තියෙන්න ඕනි පුජ්‍යලයාට අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව තමයි සඳහන් කරන්නේ බණ පොතේ දස්සනා පහතබ්බා යනුවෙන් සෝවාන් මාර්ගඥානය ලබා ගැනීමේ තත්වයයි මෙතනින් කියවෙන්නේ. දැන් සෝවාන් මාර්ගඥානය ලබා ගත්තා වූ පුජ්‍යලයා කුමක්ද කරන්නේ? සෝවාන් මාර්ගඥානය ලබා ගත්තා වූ පුජ්‍යලයා සකාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය කියන දස සංයෝජනයන්ගෙන් මූලික සංයෝජනයන් නැති කරලා දානවා. එතකොට දැන් මේ දස්සනා පහතබ්බා කියන අවස්ථාවේදී මෙයින් මං නැවත වතාවක් සිහිපත් කරනවා. මෙයින් සඳහන් කරන්නේ, මෙයින් ගැනෙන්නේ සෝවාන් මාර්ගඥානය ලබා ගැනීමයි. එතකොට කුමන ධර්මයක් මෙනෙහි කරන්න ඕනිද, කුමන ධර්මයක් මෙනෙහි කරන්න නොකළ යුත්තේද කියන කාරණාව අපි තේරුම් ගන්න ඕනි. දැන් දස්සනා පහතබ්බා කියන මේ කාරණාව යටතේ මා සිහිපත් කරන්න යෙදුනා සියලුම දේවල් පිළිබඳව මෙනෙහි කරන්න ගියොතින් එහෙම අපි අමාරුව වැටෙනවායි කියන බව. එහෙනම් මොනවද මෙනෙහි කළ යුත්තේ, මොනවද මෙනෙහි නොකළ යුත්තේ කියන කාරණාව පිළිබඳව අපිට පැහැදිලි අවබෝධයක් ලබා ගත යුතුව පවතිනවා. යස්ස භික්කවේ ධම්මේ මානසිකරෝතේ අනුප්පන්නෝවා කාමාසවෝ උපජ්ජති, උප්පන්නෝවා කාමාසවෝ පවඩ්ඩති, අනුප්පන්නෝවා භවාසවෝ උපජ්ජති, උප්පන්නෝවා භවාසවෝ පවඩ්ඩති, අනුප්පන්නෝවා අවිජ්ජාසවෝ උපජ්ජති, උප්පන්නෝවා අවිජ්ජාසවෝ පවඩ්ඩති. ඉමේ ධම්මා න මනසිකරණීයා යේ ධම්මේ මනසිකරෝති යනුවෙන් බණපොතේ සඳහන් කරන්නේ නුනුවණින් යුක්තව යෝනිසෝ අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තව කටයුතු කරන අවස්ථාවේදී ඒ පුජ්‍යලයාට අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ කුමක්ද? වැරදි ලෙස පිහිටුවා ගන්නා සිත. අයෝනිසෝ මනසිකාරයේ යනුවෙන් හැඳින්වෙන්නේ වැරදි ලෙස පිහිටුවා ගන්නා වූ සිතටයි. දැන් මේක අටුවාවේ කෙටි උදාහරණයක් ඉදිරිපත් කරලා තේරුම් කරන්න උත්සාහ කරන අටුවාචාර්යයන් වහන්සේලා අයෝනිසෝ මනසිකාරයේ යනුවෙන් සඳහන් කරන දෙය රාජකුමාරිකාව රාජබිසව එයාගේ ස්වාමියා රජතුමා මියගිය අවස්ථාවේදී දන්නවා එයාගේ සියලුම ධනයට කොටස් හිමිකාරයා වන්නේ තමාගේ කුසේ හෝ දරුවා කියලා. මොකද කරන්නේ? දැන් අයෝනිසෝ මනසිකාරයයි මෙතන තියෙන්නේ, යෝනිසෝ මනසිකාරය නෙමෙයි. ඒ නිසා මෙයා කරනවා තමාගේ කුසෙහින් උන් හොත් දරුවාව කුස පලා එළියට අරගෙන ඒ ධනෙට හිමිකාරය කරන්න. ඔන්න දීලා තියෙන උපමාව. වැරදි ලෙස පිහිටුවා ගන්නා වූ සිත මොනවද සිදුවෙන්නේ? අනුප්පන්නෝවා කාමාසවෝ උප්පජ්ජති, උප්පන්නෝවා කාමාසවෝ පවද්දති. නූපන්නා වූ කාමාශ්‍රවයන් උපදිනවා, උපන්නා වූ කාමාශ්‍රවයන් වර්ධනය කරවනවා. සිතින් ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංච ඉන්ද්‍රයන් පිනවීමට දරන්නා වූ උත්සාහය මෙහිදී පැහැදිලි ලෙසම ගැනෙනවා. එතකොට කාමාස උපන් නූපන්නා වූ කාමාසවයන් උපදින්න පටන් ගන්නවා, උපන්නා වූ කාමාසවයන් මෙයාගේ වර්ධනය වෙනවා. ඒ වගේම භවාසව, ඊළඟට අවිජ්ජාසව, මේ අයෝනිසෝ මනසකාරයේ යුක්ත වූ පුජ්‍යලයාගේ. දැන් ඊළඟට යෝනිසෝ මනසකාරය කියලා කියන්නේ කුමක්ද? මනාලෙස පිහිටුවා ගන්නා වූ හිත. ඒ මනාලෙස පිහිටුවා ගන්නා වූ සිත යෝනිසෝ මනසකාරය කියලා කියන්නේ හේතු ප්‍රත්‍ය වශයෙන් දකින්න, බලන්න, තේරුම් ගන්න දරන්නා වූ උත්සාහයට. හේතු ප්‍රත්‍ය වශයෙන් තේරුම් ගැනීමට දරන්නා උත්සාහය තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. අටුවාවේ දීලා තියෙන විස්තරය තමයි ලී කෑලි දෙකක් අරගෙන ගිනි අවුලවන්න උත්සාහ කරනවා. අනිවාර්යයෙන්ම මේ ලී කෑලි, ලී කැවිලි දෙක, වියලි ලී කැවිලි දෙකක් වෙන්නම ඕනි. නැත්තම් කවදාකවත් මේ වියලි මේ දර කැවිලි දෙකෙන්, ලී කැවිලි දෙකෙන් ගිනි උපදවා ගැනීමේ හැකියාවක් නැහැ. මෙන්න යෝනිසෝ මනසිකාරය සඳහන් කරනවා, යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වූ පුජ්‍යලයා අනිවාර්යයෙන්ම මොකද කරන්නේ? යස්ස භික්කවේ ධම්මේ මනසිකරෝතෝ අනුප්පන්නෝ වා කාමාසවෝ නඋප්පජ්ජಂತಿ. උප්පන්නෝ වා කාමාසවෝ පහියති. අනුප්පන්නෝ වා භවාසවෝ නඋප්පජ්ජති. උප්පන්නෝ වා භවාසවෝ පහියති. අනුප්පන්නෝ වා අවිජ්ජාසවෝ නඋප්පජ්ජති. උප්පන්නෝ වා අවිජ්ජාසවෝ පහියති. ඉමේ ධම්මා මනසිකරණීයා යේ ධම්මේ න මනසි කරෝති. දැන් නූපන්නා වූ මෙයින් නූපන්නා වූ කාමාශ්‍රවයන් උපදින්නේ නැහැ. නූපන්නා වූ කාමාශවෝ පහී යති. එතකොට උපන්නා වූ කාමාශවයන් ප්‍රහීන වෙනවා, නූපන්නා වූ ඉපදුනේ නැත්තා වූ කාමාශවයන් උපදින්නේ නැහැ. ආයිසරයක් මම ඒක විස්තර කරනවා. නූපන්නා වූ කාමාශවයන් ඉපදෙන්නේ නැහැ, උපන්නා වූ කාමාශවයන් ප්‍රහීන වෙනවා. ඒ වගේම තමයි භවාසවත් උපන්නා වූ භවාසව ඉපදෙන්නේ, නූපන්නා වූ භවාසව ඉපදෙන්නේ නැහැ, උපන්නා වූ භවාසව ප්‍රහාණය වෙනවා. අවිජ්ජාසවත් එහෙමයි, නූපන්නා වූ අවිජ්ජාසව උපදින්නේ නැහැ, උපන්නා වූ අවිජ්ජාසව ප්‍රහාණය වෙනවා. එතකොට මේ ආකාරයෙන් පුජ්‍යලයා අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තව කටයුතු කරන් අවස්ථාවේදී අනිවාර්යයෙන්ම සිදුවෙන්නේ සය ආකාර සාසත උච්ඡේද දෘෂ්ටීන්ට වැටෙනවා. සය ආකාර උච්ඡේද හා සාසත දෘෂ්ටීන්ට වැටෙනවා. එය කරන කොටගෙන එය නිමිති කරගෙන එයා ජාති ජරා ව්‍යාධි මරණ ආදියෙන් යුක්තව සසර ඇවිදෙමින් 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 මොකද සිද්ධ වෙන්නේ? දුක් විඳිනවා. දුකින් මිදෙන්නේ නැහැ ඒ පුජ්‍යලයා කවදාක්වත්. අනිවාර්යයෙන්ම දුකින් මිදීමට උත්සාහයක්වත් එයාට දරා ගැනීමේ හැකියාවක් නැහැ. එතකොට මේ දස්සනා පහතබ්බා කියන මේ කාරණාව මම මුලිනුත් සඳහන් කරන්න යෙදුනා සෝවාන් මාර්ගඥානය ලබා ගැනීමේ තත්වයයි. එතකොට දර්ශනයක් අවශ්‍ය කරන පුජ්‍යලයාට මෙන්න හොඳ අවස්ථාවකට දැන් එළඹිලා තියෙනවා. දැන් සංවරා පහතබ්බා, පටිසේවනා පහතබ්බා, අදිවාසනා පහතබ්බා, පරිවජ්ජනා පහතබ්බා, විනෝදනා පහතබ්බා කියලා කරුණු පහක් පිළිබඳව බණපොත මේ සබ්බාසව සූත්‍රයේ තොරතුරු සඳහන් වෙනවා. දැන් මම මෙතෙන් පටන් ඒ කියන කරුණු පිළිබඳව ඉතාමත්ම කෙටි විස්තරයක් කාල වේලාවේ හැටියට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මං ඉස්සල්ලාම සඳහන් කළා තදංග ප්‍රහාණයෙන් කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන් ය කියන බව. හැබැයි ඒ අවස්ථාවලදී පමණක් කෙලෙස් යටපත් කිරීමට තමයි තදංග ප්‍රහාණය කියලා කියන්නේ. ඒකට මේ සංවරා, පටිසේවනා, අදිවාසනා, පරිවජ්ජනා, විනෝදනා කියන මේ අවස්ථාවන් කෙරෙන්නේ තදංග වශයෙන් කෙලෙස් යටපත් කිරීමයි. සංවරා පහතබ්බා කියලා කියන්නේ ඉන්ද්‍රිය සංවරයෙන් කෙලෙස් යටපත් කිරීමයි. දැන් මේ අපි සමාජයේ ජීවත් වෙන අවස්ථාවේදී පින්වතුනි ලෝකයේ එක්කල අපි සම්බන්ධකම් පවත්වන්නේ මොන වගේද? ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහෙන්නේ. ඇසට රූපයක්, කනට ශබ්දයක්, නාසයට ගඳ සුවඳ, මේ ආදී වශයෙන් මේ අපි බාහිර ලෝකයේ එක්කලා එකතු වෙලා මේ ජීවත් වෙන අවස්ථාවේදී, මේ ලෝකයේ දිවිගෙන අවස්ථාවේදී ඒ බාහිර ලෝකයේ සම්බන්ධකම් ඇති කරගන්නේ මේ ඉන්ද්‍රිය පහෙන්. ඇහැ රූපයක් දැකලා ලබා ගන්නා වූ අරමුණ, කන ශබ්දයක් අහලා ලබා ගන්නා වූ අරමුණ අනිවාර්යයෙන්ම සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා කියලා කොටස් තුනකට බෙදෙනවා. සුඛ වේදනාව කියලා කියන්නේ සැපයයි, දුක්ඛ වේදනා කියලා කියන්නේ සැපය නොවීමයි, දුකයි. මේ දෙකටම නැති, සැපක් නැති, දුකක් නැති උපේක්ෂා වේදනා කියලා අපේ වනපතේ සඳහන් කරනවා වෙන යම් වින්දනයක්. සැපත් නැ, දුකක් නැහැ මෙතන. එතකොට මේ බාහිර ලෝකයේ එක්කලා අපි ගන්නා වූ අරමුණු ඉස්සර වෙලාම අපේ විඥාණයට තමයි සම්බන්ධ වෙන්නේ. විඥාණයෙන් තමයි දැන් ඇහැ තිබුණාට ඇහි සම්බන්ධතාවය අපේ විඥාණයේ කළා, මොළයේ කළා පවතින්නේ නැත්නම් මේ ඇහැ මැරිච්ච ඇහැක් බවට පත් වෙනවා. මේ මොළයේ ක්‍රියාකාරීත්වයේ දුර්වල පුජ්‍යලයකට එක පාරටම පුළුවන්කමක් ඇත්තේ නැහැ කිසියම් දෙයක් දැකලා බලලා, කිසියම් දෙයක් අහලා මේ කුමක්ද, මේ කවුද කියන දේ එක පාරටම තීරණය කර ගන්න. දැන් මේ විඥාණයෙන් තමයි මෙයාට උදව් කරන්නේ ඇහැට රූප දකින්න. ඊට පස්සේ විඥාණයෙන් විඥාණය හා සම්බන්ධ වෙලා චක්කුංච රූපේච පටිච්ච උප්පජ්ජති චක්කු විඥාන. තින්නං සංගති පස්සෝ පස්සපච්චයා වේදනා. යං වේදේති තං සංජානාති. යං සංජානාති තං විතක්කේති. යං විතක්කේති තං පපංචේති. පපංච සංඥා සංකා සමුදාචරන්ති කියලා මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් කරන උගන්වන ආකාරයට මේ බාහිර ලෝකයේ එක්කලා අපි සම්බන්ධ වෙලා මේ ඉන්ද්‍රිය පහෙන් අරමුණු ගන්නවා. සැප වශයෙන් ගන්න අවස්ථාවේදී අපි දැන් මේ කතා කරන්නේ කුමක්ද? ආශ්‍රව ප්‍රහාණය කිරීමනේ, මේ කෙලෙස් ප්‍රහාණය කිරීම. කෙලෙස් ප්‍රහාණය සඳහා යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය මොන වගේද උපයෝගී වෙන්නේ කියලා අපි මුලින් තේරුම් අරගත්තා. දැන් කෙලෙස් ප්‍රහාණය සඳහා අපි කුමක්ද කරන්න ඕනි? මේ ඉන්ද්‍රියංගෙන් ගන්නා වූ අරමුණු වල සුඛ වශයෙන් එල්බ ගන්න හොඳ නැහැ. ඕන් සුඛ වශයෙන් එල්බ ගන්න අවස්ථාවේදී තණ්හාව ඇති වෙනවා, ලෝභය ඇති වෙනවා. දැන් අපේ වනපොතේ ලෝභය ආකාර 100ක් පිළිබඳව කතා කරලා තියෙනවා. ලෝභයේ ප්‍රවේද 100ක් පිළිබඳව කතා කරලා තියෙනවා අපේ වනපොතේ. එතකොට මේ පංචේන්ද්‍රියන් වලින් ගන්න අරමුණු වල එල්බ ගැනීම නොකළ යුතුයි. දැන් එහෙමනම් සුඛ වේදනා වශයෙන් ගන්න එක හොඳ නැහැ, දුක් වේදනා වශයෙන් ගන්න එක හොඳ නැහැ, මොකෝ ගැටෙනවා. මෙතනදී උගන්වන්නේ අනිවාර්යයෙන්ම උපේක්ෂා වේදනා, උපේක්ෂාවම පුහුණු කරන්නයි කියන බවයි, කෙලෙස් ප්‍රහාණය සඳහා. ඒ සංවරාපහතබ්බා දෙවෙනි එක තමයි පටිසේවනා පහතබ්බා. ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් හේවත් පරිභෝග කිරීමෙන් දුරු කළ යුතු ආසව. දැන් පටිසේවනා මෙතෙන්දී ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් පරිභෝග කිරීමෙන් දුරු කළ යුතු ආසව කියලා අපි සඳහන් කරන්නේ භික්ෂුන් වහන්සේලාට තියෙනවා චීවර, පිණ්ඩපාත, සේනාසන, මොනවද, ගිලාන ප්‍රත්‍ය කියලා හතරක්. මේවාට කියනවා අපේ වනපොතේ අපි කවුරුත් දන්න කියන කාරණා මොනවද? සිව් පසය කියලා. මේ සිව් පසය භික්ෂුන් වහන්සේ හෝ වේවා ගිහියටත් මේක සාධාරණයිනේ. චීවර කියලා කියන්නේ ඇඳුම් පැළඳුම්. පිණ්ඩපාත කියලා කියන්නේ ආහාර පාන ආදිය. ජීවර පිණ්ඩපාත, සේනාසන කියලා කියන්නේ මොනවද? නිවාස. ගිලාන ප්‍රත්‍යය කියලා කියන්නේ බෙහෙත් හේත්. ආහා ඇඳුම් පැළඳුම්, ආහාර, නිවාස, බෙහෙත් හේත් කියන ඒවා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනිවාර්යයෙන්ම පිළි අරගෙන තියෙනවා මිනිසුන්ගේ මූලික අවශ්‍යතා කියන බව. එතකොට මේවා ඇඳුම් පැළඳුම් අපි අරගම්මු. පළමු වශයෙන්ම ඇඳුම් පැළඳුම් පිළිබඳව දැන් මේ සබ්බාසව සූත්‍රයේ අටුවාවේ උගන්වන හැටියට පින්වතුනි අපිට ඇඳුම් පැළඳුම් භාවිතා කිරීමේ හැකියාව තියෙන්නේ අවස්ථා තුනක් පිළිබඳව පමණයි. මොනවද අවස්ථා තුන? පළවෙනි එක විලිවසා ගැනීම සඳහා, දෙවෙනි එක මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වීම සඳහා, තුන්වෙනි එක සීත උෂ්ණාදියෙන් වැළකීම සඳහා. බලන්න කොච්චර අගේට මේ අපේ බණ පොත අපිට මේ ලෝකයේ කාටවක් කරදරයක් නොවන ආකාරයට, හිරිහැරයක් නොවන ආකාරයට ඇඳුම පැළඳුම පවා භාවිතා කරන්න, අඳින්න උගන්වලා තියෙනවානේ. හැබැයි හොඳට මතක තියාගන්න මේ නිර්වාණගාමිනී පටිපදාවට පිවිසෙන්න උත්සාහ කරන පුද්ගලයා ගැනයි කියන්නේ. හොඳේ. නමුත් අපි මේවා සමාජයේ ජීවත් වෙන අවස්ථාවේදී තේරුම් අරගෙන ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනි. අපි මොනවද කරන්න ඕනි? දැන් විවිධ ආකාරයේ ඇඳුම් විලාසිතාවන් අද නවීන ලෝකයේ තියෙනවනේ නේද? ඉතින් ආහාරය ගත්තත්, ඒ වගේම ගෙවල් දොරවල් ගත්, ගෙවල් දොරවල් ගන්න අවස්ථාවේදී, බෙහෙත් හේත් ගන්න අවස්ථාවේදී මේ අපේ වනපොතේ කියලා තියෙනවා පැවතියා වූ ආකාරය. ඒක තමයි පටිසේවනා පහතබ්බා කියන්නේ. පටිසේවණයෙන් පරිභෝග කිරීමෙන් දුරු කළ යුතු කෙලෙස්. ඉළඟට අධිවාසනා පහතබා ඉවසීමෙන් දුරු කළ යුතු කෙලෙස්. දැන් අපි මේ සමාජයේ ජීවත්වන විට විවිධ පුද්ගලයන්ගෙන් කරදර හිරිහැර ඇතියෙනවා, සතාසීපාවගෙන් විවිධ ආකාරයේ කරදර ඇතිවෙනවා. ඒ වගේ අවස්ථාවන් හිදී අනිවාර්යයෙන්ම අපි මොනවද කරන්න ඕනේ? ඒ ඇතිවෙන කරදර හිරිහැර මොනවද කරන්න ඕනේ? ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. මේක ඉවසන්න පුරුදු වෙන්නම ඕනේ. ඉවසන් නැති පුජ්‍යලයාට මේ වැඩේ ඉදිරියට ගෙනියන්න බෑ. මේ වැඩේ ඉදිරියට ගෙනියන්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් කියවතින් එහෙම කුඩා කාලයේදී පෙර පාසලට යවන දරුවාට අද කාලයේදී අපේ අම්මලා තාත්තලා දෙන අවවාදයේ කුමක්ද? පුතේ ගුටි කාලා නම් එන්න එපා. පුතේ ගුටි කාලා නම් එන්න එපා, ගැහුවොත් ගහපන්. නෑ, අපේ චූටි කාලේ අපේ ආච්චි අපේ සීයා අපිට දුන්න අවවාදය ඕක නෙමෙයි. අදිවාසනා පහතබ්බා ඉවසන්න ඕනි. පරිවජ්ජනා පහතබ්බා දුරු කිරීමෙන් දුරු කළ යුතු ආසව. දුරු කිරීමෙන් දුරු කළ යුතු ආසව කියලා පරිවජ්ජනා පහතබ්බා කියලා කියන්නේ විවිධ ආකාරයේ කරදර බාධක ඇති වෙන දේවල් අපි අනිවාර්යයෙන්ම දුරු කරන්න උත්සාහ කරන්න ඕනේ. කරදර කම්කටොළු හිරිහැර තියෙන හැම දෙයක්ම අපි දුරු කරන්න උත්සාහ කරන්න ඕනේ. විනෝදනා පහතබ්බා කියලා කියන්නේ දෝෂ සැලකීම් වශයෙන් වීරියෙන් දුරු කළ යුතු ආසව. දැන් උප්පන්නං කාමවිතක්කං නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්තිකරෝති අනභාවං ගමේති ආදී වශයෙන්, උප්පන්නං ව්‍යාපාදවිතක්කං උප්පන්නං විහිංසාවිතක්කං ආදී වශයෙන් උපන්නා වූ හිතේ යම් යම් කෙලෙස්, උපන්නා වූ හිතේ යම් යම් කෙලෙස් අනිවාර්යයෙන්ම ඒවා නැති කරලා දාන්න, අයින් කරලා දාන්න, විනෝදනා ඉවත් කරන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට මේ ආකාරයෙන් සංවරා, පටිසේවනා, අදිවාසනා, පරිවජ්ජනා, විනෝදනා කියන ආකාරයට කෙලෙස් නැති කරන්න පුළුවන්. ඒක තදංග ප්‍රහාණය. ඒක තදංග ප්‍රහාණය. එතකොට ඒ ප්‍රහාණය දෙවෙනි අවස්ථාව තමයි වික්කම්බන ප්‍රහාණය. මම මුලින් සිහිපත් කරන්න යෙදුනා වික්කම්බන ප්‍රහාණය යනුවෙන් හැඳින්වෙන්නේ පංච නීවරණ ධර්මයන් යටපත් කිරීමෙන්, ධානාදී උපදවා ගැනීමෙන් తాවකාලිකව යටපත් කරන්නා වූ ආසව. දසන පහතබ්බා යන අවස්ථාවේදී පුජ්‍යලයා අනිවාර්යයෙන්ම සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය කියන මේ අවස්ථාවන් මේ කෙලෙස් නැති කරලා දැම්ම. දස සංයෝජනයන්ගෙන් මුල් කාරණා තුන. එතකොට ඒ ප්‍රහාණය වීමෙන් අනිවාර්යයෙන්ම භාවනා පහතබ්බා කියන කොටහට අපි සම්බන්ධ වෙනවා භාවනාවෙන් නැති කළ යුතු කෙලෙස්. ඔන්න දැන් තමයි භාවනාවට ආවේ. භාවනාව සමත භාවනාව, විදර්ශනා භාවනාව කියලා කොටස් දෙකකට යනවා. ඒ පිළිබඳව අපිට විස්තර කරන්න මේ අවස්ථාව නොවේයි. සමත භාවනාව කියලා කියන්නේ එක අරමුණක හිත පිහිටවා ගැනීමයි. විදර්ශනා භාවනාව කියලා කියන්නේ මේ ශාරීරියේ යථා ස්වභාවය පිළිබඳව අවබෝධ කර ගැනීම. දැන් සතිපට්ඨාන දේශනාව පිළිබඳව ගත්තොතින් එහෙම මේ ශරීරය පිළිබඳව යථාර්ථය අවබෝධ කරගන්නා ආකාරය, යථාර්ථ වශයෙන් මේවා පිළිබඳව දකින ආකාරය තීරණය කිරීම තමයි විදර්ශනා භාවනාව කියලා කියන්නේ. එතකොට මේ විදර්ශනා භාවනාව, මේ භාවනා පහතබ්බා කියන කොටහෙදී අනිවාර්යයෙන්ම පුජ්‍යලයා විවේක නිස්සිතං විවේකයේ ඇසුරු කොළ, විරාග නිස්සිතං විරාගයේ ඇසුරු කොළ, නිරෝධ නිස්සිතං නිරෝධයේ ඇසුරු කොළ වොස්සග්ග පරිණාමෙන් නිවනට නැඹුරු සති සම්බොජ්ජංගය වඩනවා. ඊළඟට ධම්මවිචය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය වඩයිද ඔහුට වෙහෙස හා දැවිලි සහිත ආශ්‍රවයෝ ප්‍රහාණය වෙනවා. එතකොට ඒ ප්‍රහාණය වෙන කෙලෙස් පිළිබඳව අපි කිසියම් අවබෝධයක් ඇති කරගන්න උත්සාහ කරනවා නම් පංචාභිඥාලාභී පුජ්‍යලයා ඒ පංචාභිඥාවන් ලබන්නේ සමත භාවනාවෙන්, ඉද්දිවිදඥානීය, දිබ්බසෝතඥානීය, පරචිත්ත විජානනඥානීය, පුබ්බේ නිවාසානුස්සති ඥාන, මේවා ලෞකික ඥාන. මේවා ලෞකික ඥාන. ලෝකෝත්තර ඥානයේ වශයෙන් හඳුන්වන්නේ ආසවක්ඛේ ඥානය, ආශ්‍රවක්ෂය කිරීමෙන් ලබන්නා වූ ඥානයයි. ඒ ආශ්‍රවක්ෂය කරන්නා වූ, ෂය කිරීමෙන් ලබන්නා වූ ඥානය පුජ්‍යලයාට අවබෝධ කර ගැනීමට, ලබා ගැනීමට හැකි වෙන්නේ දස සංයෝජනයන් නැත්තටම නැති කරලා දැමීමෙන්. මොනවද මේ දස සංයෝජනයන් කියලා කියන්නේ? මුලින් සඳහන් කළා සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය. මේවා නැති කරන්න පුළුවන් සෝවන් මාර්ගයෙන්. ඊළඟට කාමරාග ව්‍යාපාද. මේවා කාමරාගයයි ව්‍යාපාදයයි තුනී වෙනවා සකදාගාමි මාර්ගයෙන්. කාමරාගයයි ව්‍යාපාදයයි තුනී වෙනවා සකදාගාමි මාර්ගයෙන්. අනාගාමි මාර්ගයෙන් කාමරාගයයි ව්‍යාපාදයයි කියන මේ දෙකම නැති වෙනවා. එතකොට ඕරම් භාගිය වශයෙන්, උද්දම් භාගිය වශයෙන් කොටස් දෙකයි. මේ ඕරම් භාගිය කොටස, ඊළඟට උද්දම් භාගිය කොටස රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන මේ සංයෝජනයන් නැත්තටම නැති වෙලා යනවා අරහත් මාර්ගඥානයෙන්. දැන් පුජ්‍යලයා මේ කියන තත්වයට පත්වෙන අවස්ථාවේදී අනිවාර්යයෙන්ම චතුස්සත්‍යාව බෝධය ලබලා. චතුස්සත්‍යාව බෝධය ලැබුව නිසාම මෙයා සකල ක්ලේශයන් ප්‍රහීණ කරලා අනිවාර්යයෙන්ම සංයෝජනයන් නැත්තටම නැති කරලා දාලා දස සංයෝජනයන් මුලින් සඳහන් කළ ආකාරයට භාවනාවෙන් සියලු ආශ්‍රව ධර්මයන් තදංග වශයෙන්ුත් නෙමෙයි, වික්කම්බන වශයෙන්ුත් නෙමෙයි, සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීමට වාසනාව උදා කරගන්නවා. දැන් බලන්න මේ සබ්බාසව සූත්‍රයෙන් අපිට පැහැදිලිවම කතා කරනවා තදංග වශයෙන්, වික්කම්බන වශයෙන්, සමුච්ඡේද වශයෙන් මේ කෙලෙස් යටපත් කරගන්නා වූ ආකාරයේ පිළිබඳව. ඒ නිසා තදංග වශයෙන්, වික්කම්බන වශයෙන්, සමුච්ඡේද වශයෙන් මේ කෙලෙස් යටපත් කරගෙන සකල ක්ලේශයන් ප්‍රහීණ කරලා අමා මහ නිර්වාණ ධර්මය සාක්ෂාත් කර ගැනීමට උත්සාහ වඩන එකයි බෞද්ධයන්ට කළ යුතු, කළ හැකි එකම කාරණාව වශයෙන් අපිට දැකීමේ හැකියාව, සිහිපත් කිරීමේ හැකියාව ලැබෙන්නේ. දැන් මේ මොහොතේදී කල්පනාවට නගා ගන්න, අද මේ ධර්මානුශාසනාව සිද්ධ කිරීමේ දායකත්වයේ ධර්මින් කටයුතු කරන පිරිස් පිළිබඳව මං සිහිපත් කරන්න කැමති. කැලණිය කිරිබත්ගොඩ චන්ද්‍රපාය නිවසේ ඉනෝකා ගුණරත්න මහත්මිය, එවාගේම කඳුබොඩ දෙල්ගොඩ චන්දන නිවසේ සීජී රණතුංග මහත්මිය, එවාගේම මහනුවර බුවැලිකඩ සංගමිත්තා මාවතේ 26 ඒ නිවසේ පදිංචි කුමාරී විජේසේකර මහත්මිය යන මේ පිරිස්. කැලණිය කිරිබත්ගොඩ චන්ද්‍රපාය නිවසේ ඉනෝකා ගුණරත්න මහත්මිය දායකත්වයේ ලබාගෙන තියෙනවා. අරමුණ වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා තම පියාණන් වූ අදිනීතිඥ රාජා ගුණරත්න මහත්මයාණන්ට, ඒ වගේම සීයා වූ ජෝසප් කබ්‍රාල් මහත්මයාණන්ට, ආච්චි අම්මා වූ යාපා සෙනවිරත්න හාමු මැතිණියට පින් පැමිණවීම සඳහා මේ උදවියට පින් අනුමෝදන් කරන්න කිරිබත්ගොඩ ව්‍යාපාරික ලෝකයේ ඉතාමත්ම කීර්තිනාමයක් දිනාගෙන ජීවත් වූ මේ පිරිසට පින් අනුමෝදන් කිරීමත්, ඒ වගේම මේ සඳහා දායක වන දයාබර මෑණියන් චන්ද්‍රා කබ්‍රාල් ශිල්පිනිය, ඒ වගේම මාමා පවුලේ ඉනෝකා ගුණරත්න මහත්මිය ඇතුළු පවුලේ සෑම දෙනාටම සෙත් පතන්නත් මේ පින්කමේ දායකත්වය අද දින ලබාගෙන තියෙනවා. ඉතින් අපි දෙවෙනි දායකත්වයේ පිළිබඳව සිහිපත් කරන්න කැමති කඳුබොඩ දෙල්ගොඩ චන්දන නිවසේ පදිංචිව සිටි මීට වසර දෙකකට පෙර අභාවප්‍රාප්ත වන්නට යෙදුණ බීඒ දයාරත්න දයාබර මහත්මයාණන්ට පින් අනුමෝදන් කිරීම සඳහායි සිජේ රණතුංග මහත්මිය පින්කමේ දායකත්වයේ දරන්නේ. එතුමාණන්ගේ දයාබර දෙමාපියන්ටත් රණතුංග මහත්මියගේ දයාබර දෙමාපියන් ඇතුළු සියලුම මියපරලව ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට මේ පිරිස බලාපොරොත්තු වෙනවා. ඊළඟට කුමාරි විජේසේකර මහත්මිය බලාපොරොත්තු වෙනවා අරඹේ කඩේ කන්දේ කුඹුරේ පදිංචිව සිට මේර තුන් මාසයකට කලින් මියපරලව ගිය අමරාවතී පොඩිමැණිකේ මෑණියන්ට පින් අනුමෝදන් කිරීම. මහරගම පිළියන්දර පාරේ 43-10 නිවසේ පදිංචිව සිට මීට අවුරුදු 5කට කලින් මියගිය ජයසිරි විජේසේකර ස්වාමි පුරුෂයාණන්ට පින් අනුමෝදන් කිරීමට සහ ඔහුගේ මියගිය දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීමට. එවාගේම අංක 26 සංගමිත්තා මාවත මහනුවර පදිංචිව සිට මීට මාස 10කට කලින් මියගිය කල්යාණී නවරත්න මහත්මියට පින් පැමිණවීමට සහ W.L. කරුණාරත්න සහ P.M. නවරත්න ඇතුළු පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පින් පැමිණවීමත් දැනට 96 වෙනි වියේ පසුවෙන R.M.W. බණ්ඩාර පියාණන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් මෙම පින්කමේ දායකත්වයේ දරමින් මේ පිරිස බලාපොරොත්තු වෙනවා. ඉනෝකා ගුණරත්න මහත්මියත්, සීජී රණතුංග මහත්මියත්, කුමාරි විජේසේකර මහත්මියත් ප්‍රාර්ථනා කරන ආකාරයට මියපල්ලව ගිය සියලුම වර්ග පරම්පරාවේ ළඟින් ළඟ දුරින් දුර ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ අය සුඛී සුවපත් භාවයට පත් වේවා, පැතුම් ඉටු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි සෑම දෙනාම සාදු කියලා පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං.
අද ධර්මානුශාසනාව පවත්වනු ලැබුවේ කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාමය පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති තැන්පත් රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධුරන්දර පූජ්‍ය විචිත්‍රභානක මාකොළ මංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේයි.